ප්‍රශ්නාංක 10 හේෂා විතානගේ ගරු මන්ත්‍රීතුමා.
ආනුගරු කතානායකතුමා.
බලශක්තිමත්තුමා.
ආ එක ඔව් ආ දෙක ඉන්දියාවට බදු දී නොමත ආ තුන අදාළ නොවේ ආ එක අදාළ නොවේ ආ දෙක අදාළ නොවේ ආ තුන අදාළ නොවේ ඈ මෙම ටැංකිය අලි කංජතෙල් නීතිගත සංස්ථාවට ලබා ගැනීමට අදාළ සමාගම සමග සාකච්ඡා ආරම්භා ඇති බැවින් සාකච්ඡා අවසන් වූ පසු සීලුම තොරතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බලාපොරොත්තු වෙමි ඈ අදාළ නොවේ
මේ ගරු එමුතුමාට බොහොමත් ස්තුතින්තු වෙනවා පිළිතුරු ලබා දීම සම්බන්ධව සිද්ධියම අදාළ නොවේ කියලා කියන එක නෑ ඔබතුමා මේ වැඩිපුර ඔව්
උත්තරේ දීලා දී
හරි හරි ගරු එමුතුමනි මම අහන්නේ මේක මම හිතන්නේ මේ රටේ කාටත් වැදගත් වෙන කාරණාව එක එක කාලෙට විපක්ෂ ඉන්න කොට ආණ්ඩුවට ඇඟිල්ල දික් කළ ආණ්ඩුවෙන් අහනෝ හැර විපක්ෂේ ආණ්ඩුවට ගියාම මේකට විකල්පයක් හොයන්නෙත් නැහැ ඉන්න ආණ්ඩුව මේකට විකල්පයක් හොයලා තිබුණේ නැහැ ඒ නිසා මම මේක අහනවා ඇත්තටම ඔබතුමා දැන් කියපු විදිහට මේක ඉන්දියාවට තාම දීලා නැහැ කියන කාරණාව මේක එහෙම දෙන්න සැලසුමක් නැත්තම් යෝජනාවක් එහෙම වැඩසටහනක් තියෙනවද කියන එක කෙටියෙන්ම දැනගන්න
ඕනේ ගරු මන්ත්‍රීතුමනි ගරු කතානායකතුමනි අපි නෙවෙයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2003 වසරේදී තෙල් ටැංකි සියල්ලම ඉන්දියාවට 75%ක් තියෙන ලංකාවට 25%ක් අයිතියේ තියෙන ලංකා ඉන්දියානු තෙල් සමාගම කියන සමාගමට අවුරුදු 35%කට බදු දීලා තියෙනවා මේ වෙන විට අපි ඒ සමාගම සමගත් ඉන්දියානු ආණ්ඩුව සමගත් ඒ තෙල් ටැංකි වලින් දැන් මීට අවුරුදු 18කට පෙර ලබා ගත්තත් තවමත් උන් පාවිච්චි කරලා තියෙන්නේ තෙල් ටැංකි 15යි ඒ නිසා ඉතුරු තෙල් ටැංකි ටික අපිට ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා මම මේක මගේ පිළිතුරේ සඳහන් කරා ඒ තෙල් ටැංකි මේ අවස්ථාවේ ඒ සියලු තොරතුරු හිලිගිරි මන්ත්‍රීතුමා සාකච්ඡා වලට බාධාක් වෙන්න පුළුවන් අපි ඔබතුමාටත් ඕනේ මේ ටැංකි ටික ගන්න මටත් ඕනේ ටැංකි ටික ගන්න ඒ නිසා මම විශ්වාස කරනවා මේ සාකච්ඡා සාර්ථක වෙලා අපිට ටැංකි ටික ආපහු ගන්න පුළුවන් වෙයි ඔබතුමාලා දුන්න එක අපි ආපහු ගන්න පුළුවන් වෙයි ඒ වුණාට පස්සේ අදාළ සියලුම ලේකන සභාගත ගන්න බලාපොරොත්තු වෙනවා
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නයත් ඒ අදාළවම අහන්නේ මේ ගරු කතානායකතුමනි ඔබතුමා මේ ටැංකි ටික ආපසු ලබා ගැනීමේ අරමුණින් තමයි කතා කරන්නේ මම ඔබතුමාගෙන් ගරු අමාත්‍යවරයෙකු විදිහට සහතිකයක් ගන්න කැමතියි උත්තරීතර සභාව තුළ මොනම හේතුවකටවත් දැන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් කරා නම් ඒක ඒතිවිච්ච සන්දර්භය තුළ උනේ ඇයි කියන කාරණාව ගැන මට අවබෝධයක් නැහැ මම පෞද්ගලිකව හිතන ඒක නොවිය යුතු දෙයක් එහෙමනම් ඔබතුමා අමාත්‍යවරයා විදියට යම් බලපෑමක් ආව හෝ නැතා නැත්තම් පස්සේ වෙන යටින් කෑලි නොදා මොනම හේතුවකටවත් මේක නැවත ආපහු නෙගෝෂියේට් කළියුල්ලා මේ ඉන්දියාවට හෝ වෙනත් රාජ්‍යයකට ලබා දීමට කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන විශ්වාසය මේ උත්තරීතර සභාවට ලබා දෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක ප්‍රමාණවත්.
ගරු කතානායකතුමනි මම මේ වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වී සිටිනවා. නමුත් දිවිපාර්ශික ගිවිසුමක් ඒක පාර්ශික වෙනස් කරන්න බෑ. ඒ නිසා තමයි සාකච්ඡා කරන්නේ. ඒ තෙල් ටැංකි ටික ලබා ඇත්තෙම ඔබතුමාගේ ප්‍රශ්නේදී සියල්ලයි ලබා දුන්නේ. මුලින්ම තෙල් ටැංකි 104ක් තිබුණා. පසු වෙනකොට ඒ 99ක් දක්වා අඩු වුණා. ඒ 99ෙම තමයි 2003ේදී ලබා දුන්නේ. ඒතරේ 99ෙන් දැන් පාවිච්චි නොකරන කොටස ලබා ගැනීම ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. වෙනත් රටකට ලබා දෙන්න නෙවෙයි ගන්නෙ අපේ පාවිච්චිය සඳහා තමයි මේ තෙල් ටැංකි ලා පාවිච්චි කරන බලාපොරොත්තු වෙන්නේ.
බොහොම ස්තුතියි. අංක 11 චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
11 ශ්‍රී ප්‍රශ්න ආන කරු කතානායක.
කරුණහා ක්‍රීඩානායක.
කරු කතානායකතුමනි අයන්න 1-2-3 සඳහා පිළිතුරු ඇමුණුම තියෙනවා කරු මන්ත්‍රීතුමනි මොකද ලොකු උත්තරයක් තියෙනවා කරු කතානායකතුමනි ඒඳා සභාගත කරන්න මම අවසර ඉල්ලනවා. ආයන්න 1-2 සඳහා පිළිතුරු ඇමුණුම 2 වශයෙන් ඉදිරිපත් කරමි. ආයන්න 1 සේවකයන් බඳවා ගැනීමේ පරිපාටියේ විධිමත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග රැකියා විස්තරය අනුව පරිපූර්ණ සේවක පැතිකඩ නිර්වචනය කිරීම පාසදාන දෑ සහතික කිරීම සඳහා පූර්ණ ඇගීම් ක්‍රියාවලියක් සිදු කිරීම රැකියා විස්තරය අනුව පරිපූර්ණ සේවක පැතිකඩ නිර්වචනය කිරීම අයදුම්කරුගේ සුසුකම් තහවුරු කිරීම සාක්ෂාත්කාරතාවය සංජනන හැකියාව සහ මෘදු සහ දෘඪ කුසලතා පරීක්ෂා කිරීම සන්නිවේදන හැකියාව චාරිත්‍රාත්මක සහ තාක්ෂණික කුසලතා සංස්කෘතික යෝග්‍යතාවය අවශ්‍ය විටදී පූර්ව රැකියා පරීක්ෂණයක් පැවැත්වීම තනතුරට අදාළව කාර්යශූරත්වය දෙක රටුපා දීමනා ගෙවීමේ පටිපාටේ විධිමත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග ඉදිරි දීමනාසා කාර්යසාධක සඳහා ගෙවීම වැනි වැටුප් ව්‍යූහයන් හඳුන්වා දීම සියලු සේවකයන් සඳහා වැටුප් සමාලෝචනයක් මගින් වාර්ෂික කාර්යසාධක ඇගීමක් අනුගමනය කිරීම සමාගම විසින් සකසා ඇති ප්‍රධාන කාර්යසාධක දර්ශක මත පදනම් එක් එක් සේවකයාට අදාළ දෙපාර්තමේන්තු වල ප්‍රධානීන් විසින් ඇගීමකට ලක් කිරීම ඈ යන්න අදාළ නොවේ.
සුතී ගරු එමතුමා අතුරු ප්‍රශ්න නැහැ. මේ සභාගත වාර්තා බලලා ඉදිරිදී ප්‍රශ්න.
කොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 12 බුද්ධික පතිරණ ගරු එමතුමා කෘෂිකර්ම එමතුමාගේ.
මම අහන කරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි. ගරු බුද්ධික පතිරණ එමතුමා විසින් අසලඳන පළවෙනි ප්‍රශ්නයට ආ ඔව්. දෙවැනි ප්‍රශ්නයට ඒ කුමුරියායනි ජල වාහනේ දුර්වල වීම සහ ජලයේ රසායනික සංයුතිය වෙනස් වීමට මේ හේතු ඇති බවත් තුමා දන්නේද කියන කාරණා දෙන ඔව්. ඊළඟ ප්‍රශ්නය ආ ඔව්. ආ දෙක ප්‍රශ්නයට පිළිතුර විවගා කළ හැකි නමුත් දැනට පුරන් වී ඇති කුඹුරු ඉඩම් ඒ කාණ්ඩයේ අක්කර 4697ක් කෘෂිකාර්මික කටයුතු ඉදීම ඇති කුඹුරු ඉඩම් බී කාණ්ඩයේ අක්කර 2919ක් කෘෂිකාර්මික කටයුතු සඳහා නොහැකි කුඹුරු ඉඩම් සී කාණ්ඩයේ අක්කර 1124ක් මුළු ප්‍රමාණය අක්කර 8740ක් ඊළඟ ප්‍රකට ඔව්. ඊළඟ ප්‍රශ්නය 2020 අල්කන්නේ සඳහා ඒ කාණ්ඩයේ අක්කර 1728ක්ද බී කාණ්ඩයේ අක්කර 527ක්ද වගා කර ඇත. ඒ අනුව 2020 අලකන්නේ ප්‍රගති අක්කර 2255කි. 2020-21 මහකන්නේ සදා ඒ කාණ්ඩයේ අක්කර 2000ක්ද බී කාණ්ඩයේ අක්කර 560ක්ද ඉලක්ක කරගත ඇත. රජය විසින් සී කාණ්ඩය යටතේ පුරන් කුඹුරු ඉඩම් පහත පරිදි නැවත කාණ්ඩ කරනු ලැබේ. මෙම ඉඩම නැවත වරක් කුඹුරු ඉඩමක් බවට පත් කිරීමට උත්සාහ කළ යුතු බවට කමිටු විසින් නිර්දේශ කරන ඉඩම් මෙම ඉඩම කුඹුරු නාම ලේඛනයෙන් ඉවත් කොට ගොඩ ඉඩම් නාම ලේඛනය ඇතුළත් කළ යුතු බවට නිර්දේශ කරන ලද ඉඩම් උස්බිම් වගාවන් හේන් ගෙවතුහා ගොඩනැගිලි සහිත වෙනත් කෘෂිකාර්මික බිම් මේ යටතට ගැනේ. කුඹුරු ඉඩම් නාම ලේඛනය ඉවත් කිරීමට පමණක් තීරණය කරන කුඹුරු පුරන් තීරණය කරන පුරන් කුඹුරු මේ යටතට ගැනේ. වරන් ඇතුළේ කොන්ක්‍රීට් ඇතුරු වාහන සේල් ඉන්ධන පෙරවුමල් ක්‍රීඩා කරාදී ව්‍යාපාර ස්ථානගත හැකිය වරන් වෙනත් රාජායතනවල භාරකාරීත්වය පැවරියුතු තෙත් බිම් පහත් බිම් අභය භූමි ආදී පරිසරවේදී සංකල්ප පරිසරවේදී සංවේදී කලාප මේ අතර ගැනේ. මෙම ඉඩම් සම්බන්ධයෙන් ගෝජන කොමසාරිස් ජෙනරාල් අංක 26 අලේරක් 2018 චක්‍රලේඛන අනුව දැනට කටයුතු කරමින් පවතී. අවසාන ප්‍රශ්නය අදාළ නොවේ මන්තුමා.
ගරු කතානායකතුමනි, ඔබතුමත් කෘෂිකර්ම අමාත්‍යවරයෙක් වශයෙන් හිටපු නිසාත් මාතර දිස්ත්‍රික්කයේ පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ කටයුත්තට දායක වුණු නිසාත් ඔබතුමා මූලාසනයේ ඉන්න වෙලාවේ මේ ප්‍රශ්නය අහන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මම ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි, දැන් යලි වගා කළ හැකි පුරන් වූ කුඹුරු වී වගාවට ගත හැකි කුඹුරු හැරුණම විශාල වශයෙන් යම් ප්‍රමාණයක් තියෙනවා කිසිසේත්ම වී වගාවට ගත නොහැකි, විශේෂයෙන්ම නිල්වලා යෝජනා ක්‍රමයේ තුල තියෙන කොටසකුත් මේකට අයිති. අනෙක් වී වගාවට ගත නොහැකි කුඹුරු හඳුනාගෙන ඒ සඳහා මොකද්ද යොදාගෙන තියෙන විකල්ප වගාවන් ඒ සඳහා ගොවි ජනතාව උනන්දු කරන්න ගොවි සංවිධානයක් අරගෙන තියෙන ක්‍රියාමාර්ගය මොකද්ද කියලා මම දැනගන්න කැමතියි.
මන්තුමා, අපි ABC කාණ්ඩයටතට අපි මේ හඳුනා ගන්නවා කුඹුරු. ඒ අනුව C කාණ්ඩයට අයත් ඒවා තමයි අපි වෙනත් කටයුතු සඳහා යොදා ගන්න අවසර ලබා දෙන්නේ. අපි ඒ සඳහා කෘෂිකාර්මික කටයුතු සඳහා අවසර දෙන්න තීන්දුව කළා තියෙනවා. ඒ අනුව C කාණ්ඩයට අයත් ඒ කියන්නේ භාවිතා කරන්න බැරි වෙච්ච කුඹුරු සියල්ලම අපි වෙනත් කෘෂිකාර්මික කටයුත්තක් සඳහා වගා කරන්න අවසර දෙනවා.
දෙවැනි අතුරු ප්‍රශ්න විදියට දැනගන්න කැමති මේ පුරන් වූ කුඹුරු යම් ප්‍රමාණයක් වගේම පුරන් නොවු කුඹුරු සතියන්ත නිවාඩු කොරෝනා කාලේ සමහර වෙලාවට නව අවුරුදු කාලේ මේ වගේ කාල සීමාවල් ඉලක්ක කළා, විශේෂයෙන් නිල්වලා ගඟ දෙපසත් ඒ වගේම කුඹුරුත් ගොඩ කිරීමේ ව්‍යාපාරය ලංකාවේ අනිත් දිස්ත්‍රික්කවලත් යනවා, මාතර දිස්ත්‍රික්කේ ඉතා නරක විදියට යනවා. මේකට එක පක්ෂයක පාට දේශපාලනයක් බලපාන්නේ නැහැ. බොහෝ දේශපාලන හිතවතුන් මේ කටයුත්ත කරනවා. ගෙස්ට් හවුස් ඒ වගේම විවිධ ව්‍යාපාරික තැන් මේ කටයුත්ත ඉතා සැලසුම් සහගතව සිද්ධ කරන්නේ සමහර ගොවි ජන සේවා නිලධාරීන්ගෙන්. ඒ වගේම කෘෂිකර්ම පරිවේශන නිෂ්පාදක සමහර වරුන් සහයෝගය ආරම්භ කරන්නේ. මේ නීතිමය කටයුතු සඳහා උසාවියට මේ ඉදිරිපත් කිරීමේ තමයි ලොකුම ප්‍රමාදයන් තිබෙන්නේ. මේ කතානායකතුමත් දන්න. ඒ නිසා මේ කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩ කිරීමේ කටයුතු මේ ස්වභාවය අනන්තවත් කතා කරනවා. හැබැයි ඒක හැමදාමත් වෙනවා. ඔබතුමා මේ සම්බන්ධයෙන් විශේෂ ක්‍රමෝපායක් පාවිච්චි කරනවාද? මේ ව්‍යසනේ කුඹුරු ටික බේරගන්න දැන් පොල් වතු ටික ඉවරයි. ඒ නිසා පොල් මනින තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි පොල් පළදාව අඩු වීමත් සරු පොල් ඉඩම් කට්ටි වීම. දැන් කුඹුරු ටිකටත් මේ තත්ත්වය ඇති නොවෙන්න මොකද්ද තියෙන ක්‍රමෝපායික සැලැස්ම?
ගරු ඇමතුමා, මම කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට දැන් මාසෙ කමාරක් වැඩ බාර අරගෙන මම ඔබතුමාට වගකීමකින් කියනවා, මගේ කාලය තුල මම කිසිම කුඹුරක් පුරවන්න අවසර දෙන්නේ නැහැ. මම එක කොලයක් මගේ ළඟට එනවා අනන්ත අප්‍රමාණ ඉල්ලීම්. එක කොලයක මම මිනිත් එකක් ගහන්නේ නැහැ කුඹුරක් පුරවන්න අවසර දෙන්න. හරි, මම සී කැටගරියකවත් දෙන්න මම ලියුම් ලියන්නේ නැහැ. මම ප්‍රතිපත්තියක් හැටියට කුඹුරු පුරවන්නට විරුද්ධයි. මම ඉන්නේ එතන. ඔබතුමා කියන එක 100%ක් හරි. මේ හොඳට වගා කරන්න පුළුවන් කුඹුරු නාගරික ප්‍රදේශවල සමහර අපේ නිලධාරියුත් සම්බන්ධ කරගෙන විශාල වශයෙන් දූෂණ චෝදනා තියෙනවා. එහෙම කරලා මට සතියට එන ලියුම් ගත්තොත් ගරු මන්ත්‍රීතුමා ලියුම් 100ක් විතර එනවා මේ කුඹුරු පුරවන එක සම්බන්ධයෙන්. ඔබතුමා කියන එක ඇත්ත. අපි මේ පිළිබඳව ගොවිජන සේවා කොමසාරිස්තුමා, අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන ගරු ශශීන්ද්‍ර රාජපක්ෂ මහත්තුමා. අපි බොහොම දැඩි ස්ථාවරයක ඉන්නවා. මේ කාලය තුල කිසිදු කුඹුරක් අපි පුරවන්න දෙන්නේ නැහැ. කුඹුරක් පුරවන්න දෙන්නේ නැහැ. අපි සී කැටගරියකට අයිති අස්වද්දන්න බැරි කුඹුරු පමණයි වෙනත් කෘෂිකාර්මික කටයුතු වලට දෙන්නේ. අපි බොහොම තදට ඉන්නවා. අපේ නිලධාරීන් යම් කිසි කෙනෙක් මේ සම්බන්ධව කටයුතු කරලා තිබ්බොත් ඔවුන්ට විරුද්ධව වහාම නීත්‍යානුකූල කටයුතු කරනවා. මේ පෞගේ දවස් ටිකෙත් අපි මට අපේ මන්ත්‍රීවරු කීප දෙනෙක් දැනුම් දුන්නා කටුනායක අධිවේගී මාර්ගයේ කුඹුරු පෙරවීමක්, ඒ වගේම මේ බත්තරමුල ප්‍රදේශයේ අපි වහාම නැවත් වයි නිලධාරීන්ට විරුද්ධව අවශ්‍ය කටයුතු කරා. පුතුමාට වගකීමකින් කියනවා කුඹුරු පෙරවීම සම්පූර්ණයෙන් නවත්තන්න අපි අවශ්‍ය කටයුතු කරමු. ඒ තුන්වෙනි ප්‍රශ්නේ. නැත්තං ඔක තුන්වෙනි ප්‍රශ්නේ තමයි කියන්නේ.
බුද්ධිගපතෙන් වන්තිතුමා.
මම ඔබතුමාට කියන්නේ දැන් ඔබතුමා කිව්වේ ඔබතුමාගේ කාලය තුල පුරවන්න ඉඩ දෙන්නේ නැහැ. මම කියන්නේ පහුගිය අපේ අවුරුදු 4 මාර තුර හෝ ඊට පෙර දැන්ට පුරෝපු ටිකක් තියෙනවා නීතිමය ක්‍රියාමාර්ග කරලා අධිකරණය හරහා තීන්දුව ගන්න පුළුවන්. හැබැයි තාම නඩුගොනු කිරීමටවත් ගිල නැහැ. ඒ නිසා ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් ඒ කටයුත්ත කරන්න සහ ඒ වගේම ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්තුමාගේ මොණරාගල දිස්ත්‍රික්කේ ඔබතුමා දැන් කණ්ඩායමක් යවලා බැලුවොත් මම දන්නේ ඒක වන සංරක්ෂණයටද අයිති කියලා. මොණරාගලින් කොටියගල පාරෙන් නෙමෙයි මොණරාගල නගරයෙන් කැබිලිත්තට යන පාරේ විශාල වශයෙන් වනය ඉවත් කරමින් මේ මොහොත වෙනකොට හේංගොවි තැනට සූදානම් කරමින් ඉන්නවා. ඒකේ තියෙන මහා ගස් කපන්නේ නැහැ. ඒ ගස් වටේට ගිනි තියෙනවා. පණ තියෙන මහා දැවැන්ත ගස්, බදන්න බැරි ගස් මේ මොහොතේ යවන්නේ. මං කියන්නේ බොරුව හෙට ඇවිල්ලා ඔබතුමා කියන්නේ මේ සභාවේ බුද්ධිපතන කිව්වේ බොරු කියලා. දැන් යවන කණ්ඩායමක් කොටියගල පාරෙන් නෙමෙයි. මොනවාගල නගරෙන් යන අනිත් විකල්ප පාරෙන් මහා ගස් වටේ පණ තියෙන ගස් වටේට ගින්දර දාලා ගිනි තියෙනවා. ඒක දවස් ගානකින් ගින්දරත් එක්ක. මම මේ කියන්නේ ගිය බ්‍රහස්පතින්ද මගේ ඇස් දෙකට දැකපු දෙය. ගිය බ්‍රහස්පතින්ද. ඒ නිසා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ඉල්ලන්නේ ප්‍රශ්නයක් නෙමෙයි.
ඔ මේ පිළිබඳව අපේ සීබි රත්නායක ගරු අමාත්‍යතුමා, විශේෂ අමාත්‍යතුමා ගිය සතියේ අපිත් එක්ක මොණරාගල ඉඳලා සියලුම නිලධාරීන් සහ හේන්ගොවිතැන් වලට යන කාණ්ඩ වෙන වෙනම අපි හඳුනගෙන ගරු කතානායකතුමනි සාකච්ඡාවක් කරා. මොකද පාරම්පරිකව හේන්ගොවිතැන් කරන අය අපි දැනට ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් යනවා අවුරුදු 30-40-50 ඉඳන් හේන්ගොවිතැන්. එහෙම නැතුව අලුතෙන් ගස් කැපීමක් පිළිබඳව ඊයේ හවස වෙනකන් නම් කිසිම ඒ හුඟක් වෙලාවට ඔය ගොවිතැන් කරන්න මුවාවෙන් යන අකටයුතු වලට සම්බන්ධ වෙන ගස් කපන අය තමයි ওই වැඩියට සම්බන්ධ වෙන්නේ. නමුත් දැන් වෙනකොට අපි ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් කරගෙන යනවා. මම හිතන්නේ ඒක අමුතුමා දන්නවා ඒ පිළිබඳව.
ගරු කතානායකතුමනි, විෂයපතය බාර දෙනා හැටියට මම විශේෂයෙන් බුද්ධික පතිරණ අපේ මන්තුමාට ස්තුතිවන්ත වෙනවා. නිසා ඒ වගේ තියෙන තැන් ටික හඳුන්වලා කතා කරන්න වහාම ක්‍රියාත්මක වෙන්න සූදානම් වෙනවා. ඒ වගේම කැලෑ ගිනි තියෙන ඒ සඳහා කටයුතු කරන අයට මම මේ පාර්ලිමේන්තුවට විශේෂ විධිවිධාන පනතක් ගේන්න සූදානම් වෙනවා. ඒ විතරක් නෙවෙයි, දණ්ඩ නීති සංග්‍රහයට ඔවුන්ට විරුද්ධව කළ හැකි උපරිම දඬුවම ලබා දෙන්න. මිනිස් ජීවිතයක් නැති කරනවා සමානයි පරිසරය විනාශ කිරීම නැත්නම් ගස්.
බොහොම ස්තුතියි අමතුමා. බොහොම ස්තුතියි. ප්‍රශ්න ඉවරයි. හරි බුද්ධිපතින ඉක්මනට
කියන්න. අමතුමා ඔබතුමා අදම නිලධාරීන් පිරිසක් යවුවොත් මම මේ මොන්රාගල කියපු මොන්රාගල ඉඳලා කැබිලිත්තට යනකම් තියෙන කොටියගල පාර නෙවෙයි අනිත් පාරේ ගස් මං කියන්නේ අක්කර පහක හේනේ ගස් ගස් හයයි තියෙන්නේ සමහර දෙනා. ඒ හය කපන්නේ නැහැ. කපන්න ගියාම මොන ප්‍රශ්න වෙන්නේ? ගහ වටේට ගිනි තියෙනවා. ටික දවසක් යද්දි ගහ වටේ ගිනි ගත්තම ගහ ඉවේම දිරලා වැටෙනවා. මේකයි කරන්නේ. ඒ නිසා ගස් කපන ඕනේ. මේක අලුත් උපක්‍රමයක්. මේ උපක්‍රමයට විකල්පයක් දෙන්න.
ගරු කතානායකතුමනි, ඒ පිළිබඳව වාර්තාවක් මම ලබාගෙන කටයුතු කරනවා. දැන් මේ වෙනකොට මට ඒ වාර්තාව ලැබිලා තියෙනවා. මම මේ පිළිබඳව හොයලා බලනවා. බොහොම ස්තුතියි.
හරි, බොහොම ස්තුතියි.
ගරු සභාපතිතුමනි, ගරු ඇමතුමා, මට මේ පැහැදිලි කරගන්න ඕනේ මේ සම්බන්ධව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අක්කර 600ක් කුඹුරු ඉඩම් පාරම්පරික ගොවියෝ අක්කර 600ක් මම හිතන්නේ ඒවට සින්නක්කර ඔප්පු පවා තියෙනවා. මේ වෙනකොට වනරක්ෂණයකින් සම්පූර්ණ මේ ගොවියන්ගේ කුමුරු ටික අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේ කොට්ටාස හතරෙම ලංකාපුර විතරක් අක්කර 600ක් මට අනිත් ඒවා
දත්ත. ජේසන් මන්ත්‍රී මොකද වෙනම ප්‍රශ්නයක් අහුවනම් නේ හොඳ මේ වෙලාවේ. ඔව්, ඒක අසාධාරණයි. එතුමගේ මේ වෙලාවේ
මට ඔබතුමා කලින් කිව්වා නම් මට ඔය පිළිබඳව උත්තරයක් දෙන්න පුළුවන්. ඔබතුමා ප්‍රශ්නයක් ඇටට ඇහුවොත් මම බලන්නම්. හැබැයි නමුත් මම වෙනම මේ ගැන අහලා ඔබතුමාට දැනුම් දීමක් කරන්නම් මේ පිළිබඳව.
ගරු එස්.එම්. මන්ත්‍රී මරික්කාර මන්ත්‍රීතුමනි,
ජන සම්පාදක කතානායකතුමනි,
පිළිතුර මෙසේ. ගරු කතානායකතුමනි, කිමිරිගස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුල්පීටි ජලා මලපවන පාසුකම් නොමැති නිවාස සංඛ්‍යාව කොමනද දැන? සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ පිහිටි මුළු නිවාස සංඛ්‍යාව 52,285යි. අනවසර ඉදිකිරීම් නොවන සියලුම නිවාස සඳහා ජල සැපයුම් ලබා දී ඇත. මේ වන විට නිවාස 50,40කට ජල සම්බන්ධතා දී ඇත. ළඟට මලපවාන පාසුකම් ගැන තිමිරස්සය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය මලපවාන පද්ධතියේ අයිතිය නඩත්තුව කොළඹ නගර සභාව විසින් සිදු කරනු ලබයි. ඒක ඔබතුමා දන්න. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර පාසුකම් ලබා දීමේ වැඩපිළිවෙලක් තිබේද? ඔව්, ඒ වැඩපිළිවෙල කුමක්ද? තිමිරස්සාවේ ප්‍රදේශයේ රාජ්‍ය ලේකම් කොට්ටාසේ පදිංචිකරු ඔකසුන්දා දැන්ට මණ්ඩලය තුළ ක්‍රියාත්මක වන සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නවල් ජල සම්බන්ධතාවයන් ලබා ගැනීමේ හැකියාව පවතී. අදල්
නොවේ. ගරු ඇමතුමා, ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ මේ නිලධාරී මහත්මයෙකුත් මට කතා කරා. නමුත් මේ දැන් කොළඹ නගර සභාවෙන් තමයි මලා ප්‍රවාහන පද්ධතිය පවත්වාගෙන යන්නේ. නඩත්තු කිරීමේ වක්කීම් තියෙන ඔක්කොම ඒගොල්ලන්ට, ඒක ඇත්ත. නමුත් මේ තිමිරිගස්සයාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ විශේෂයෙන්ම නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ සහ බොරැල්ල කියන මැතිවරණ කොට්ටාස තුනම අයිති වෙනවා. මේකේ ඉන්න ජනතාව ඉන්නවා ඇමතුමා, පොදු වැසිකිලි භාවිතා කරන පුද්ගලයන් 3069ක් ඉන්නවා. ඒ වගේම පොදු මේ වැසිකිලි නොමැති ගෙවලුත් තියෙනවා, මේ 123ක් තියෙනවා. එතකොට මේ මම දන්න තරමට කොළඹ නගර සභාවෙන් මේ සඳහා කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමති, මේ ජ්‍යෙෂ්ඨ වගකිව යුතු ඇමතිවරයෙක් විදියට මේක කොළඹ නගර සභාව තමයි කරන්න ඕන. හැබැයි ඔබතුමාගේ අමාත්‍යාංශයේ මැදිහත් වීමක් දක්වලා මේ ජනතාවට අවශ්‍ය මූලික අයිතිවාසිකම ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්ද?
ඒක කිරීමේ බලයක් මට නැහැ. නමුත් ඒක යොමු කිරීමක් මට ඒ නගර සභාවට කළ හැකි. නගර සභාවට උඩින් තියෙන්නේ පළාත් සභාව. පළාත් සභාවට ඔබතුමා ඔක යොමු කළොත් ආණ්ඩුකාරතුමා මගින් මේ නගර සභාව මේ සඳහා යොමු කරගත හැකි. මමත් යොමු කරන්න.
හරි, බොහොම ස්තුතියි.
නෑ නෑ නෑ, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ. දැන් ඇවතුමා, දැන් පළාත් සභාව දැන් ප්‍රායෝගිකව අක්‍රීය මට්ටමේ පවතින්නේ. ඉතින්
hari deng, ematuma ada meka wede, me wede ikman keragan, adala reki amatyanshe vidiyata, sambandhikarana kamituwa edi meka aragena, me sambandhikarana kamituwa haraha, me nagara sabhawat ekka ekathu vela, reki amatyanshe me initiate karot me wede prayogika wei neda?
මම ඒකට අකමැති නෑ රේකී අමාත්‍යාංශයත් මේක නෙමෙයි රේකී අමාත්‍යාංශය වෙන්නේ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය ඒ නිසා මට මේක විශේෂට අදාළව අපේ අමාත්‍යාංශයට තියෙන විශේෂ උනන්දුව මුල් කරගෙන මේක යොමු කළ හැකි යොමු කිරීමට වඩා මට කළ හැකි දෙයක් නෑ මෙය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ගැනීමට සභාපතිතුමාට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ කටයුතු කිරීමටත් මට යොමු කළ හැකි.
අවශ්‍යදී මොහොමඩ් මුසාමෙල් මන්ත්‍රීතුමා ග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා ගැසීමට.
ආහන කතානායක.
ගරු කතානායකතුමනි ප්‍රශ්නෙට වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වසරක් තුල ශ්‍රී ලංකාවට ආනයනය කළ යකඩ සහ වානේ ප්‍රමාණය පිළිතුර ඇමුණුම එක මෙතන මම සභාගත කරනවා ආ දෙක ඒ සඳහා වැය වූ මුදල පිළිතුර ඇනුම දෙක මෙතනත් ඒකත් මම සභාගත කරනවා පිළිතුර ආ තුන යකඩ සහ වානේ ආනයනය කළ රටවල් කවරේද එයත් මම සභාගත කරනවා ඇමුණුම හත තුන හැටියට එම යකඩ සහ වානේ ආනයනය කළ සමාගම් වල නම් කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මේ සභාවට දන්වන්නේයිද පිළිතුර ඇමුණුම හතර ඒකත් සභාගත කරනවා ආ ප්‍රශ්නය උක්ත කාලය සීමාව තුළ ශ්‍රී ලංකාවට යකඩ සහ වානේ ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද රුපියල් මිලියන 519,297යි නොඑසේ නම් මේ මන්ද පැන නොනැගි
ඇමතුමනි මේකේ දැන් විශාල ආනයනයක් සිද්ධ වෙනවා මම අහන්න කැමතියි දැන් අබලි ද්‍රව්‍ය වශයෙන් තියෙන යකඩ පෞගේ කාලේ අපි දැක්ක අපනයනය කිරීමක් කළා. ඉතින් මේක දේශීය ව්‍යාපාරිකයින්ට කර්මාන්තකරුවන්ට ලබා දීමේ හැකියාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ යම්කිසි ක්‍රියාමාර්ගයක් කරන් තියෙනවාද කියලා.
දැනට ඒ තත්ත්වය එහෙමම පවතිනවා ගරු මන්ත්‍රීතුමා. අපි ඒ ගැන සැලකිලිමත් වෙලා ඔබතුමා මේ අහපු ප්‍රශ්නෙට මම ඊට පස්සේ නැවත උත්තර දෙන්නට බලාපොරොත්තු වෙනවා.
කොහොමද සරි ප්‍රධාන වැඩ කටයුතු දෙවැනි වටේ 6 වෙනි ප්‍රශ්නේ අහනවද පිළිතුර අධ්‍යාපන ඇමතුමා
ගරු කතානායකතුමනි සභාගත කරනවා
27-2
සභාගත
යෝජනාව ප්‍රක්ෂ නායකතුමා
ගරු කතානායකතුමනි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානතම ආයතනයක් වන මූඩීස් ආයතනය විසින් 20/29/28 වෙනි දින ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිය B2 මට්ටමේ සිට එනම් ඉහළ ණය අවදානම් මට්ටමේ සිට CAA1 මට්ටම දක්වා එනම් ඉතා ඉහළ ණය අවදානම් මට්ටම දක්වා කාණ්ඩ දෙකකින් පහත දමා ඇත. ඒ අනුව වර්තමානයේ ඇංගෝලා, බාබේඩොස්, බෙලීස්, කොංගෝ, ගබොන්, ඉරාක් හා මාලි වැනි රාජ්‍යන් අයත්වන ඉතා ඉහළ ණය අවදානම් කාණ්ඩයට ශ්‍රී ලංකාවද ඇතුළත් වී ඇත. ඕනෑම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක ශ්‍රේණිගත කිරීමවලදී ශ්‍රී ලංකාව සී කාණ්ඩයට ශ්‍රේණිගත වූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව විසින් එළඹෙන වසර කිහිපය තුළ විශාල ප්‍රමාණයක් ණය ආපසු ගෙවිය යුතුව පවතින බැවින් මෙම පහත හෙළීම සිදු වනුයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තීරණාත්මක අවධියක. මුදල් අමාත්‍යංශයේ 2019 වාර්ෂික වාර්තාවට අනුව විස්සයි විස්ස විස්සයි විසිපහ අතර කාලය තුලදී පමණක් ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 4 බැගින් වන ණය සේවාකරණයක් සිදු කළ යුතුය. 2020 අගෝස්තු මාසයේ වන විට ශ්‍රී ලංකාව සතු වූ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.4ක් පමණ වූවද පසුගිය දා ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් කල්පිරුණු වැදුම් කර පියවීම සඳහා ලබා ගන්නා ලද්දේ මෙම සංචිතවලින්. අප රට සතු සංචිතවලින් විදේශ ණය ගෙවීම කිසිසේත්ම හිතකර තත්වයක් නොවේ. එය යම් කුටුම්බයක් හෝ සමාගමක් විසින් ස්ථාවර තැන්පතුවක පවත්නා ඉතුරුම් සිය ණයවාරික ගෙවීම සඳහා යොදා ගැනීමකට සමාන තත්ත්වයකි. ගරු කථානායකතුමනි, සාමාන්‍යයෙන් ලෝකයේ මැදි ආදායම් ලබන රටවල් තම ණය ගෙවීම සඳහා මුදල් සපයාගනු ලබන්නේ විදේශ බැඳුම්කර හරහයි. කෙසේ වුවද ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි තිබූ විශ්වාසනීයත්වය බිඳවැටීම හේතුවෙන් මෙම වසර මුලදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළට ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව අහිමි විය. මෙසේ ගෝලීය වෙළඳපොළට ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව අහිමි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තම මූල්‍ය අවශ්‍යතා සපුරාගත හැක්කේ ද්විපාර්ශ්වීය සමදතා හරහා පමණි. ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ස්වෛරී රාජ්‍යයක් බැවින් මෙම තත්ත්වය කිසිසේත්ම සාධනීය තත්ත්වයක් වශයෙන් සැලකිය නොහැක. අනෙක් අතට ශ්‍රී ලංකාව සහන පොලී සහිත ණය ලබා ගැනීමේ අවස්ථාව සොයමින් සිටින වකවානුවක ජපානයෙන් ඉතාම සුළු පොලී අනුපාතිකයක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ප්‍රධානයක් වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය LRT ව්‍යාපෘතිය අත්හිටුවීමට රජය විසින් තීරණය කරන ලද බව වාර්තා වී තිබෙන. මෙවැනි අත්නෝමතික තීරණ හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය බරපතල අන්දමින් හැල්ලුවට ලක්වීම වැළැක්විය නොහැකි. තවද මූඩී සායතනයේ විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම කාණ්ඩ දෙකකින් පහත දැමීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ශේෂ්ත්‍රයේ දුර්වල කාර්ය සාධනයයි. වගකීම් විරහිත ලෙස බාල දේශපාලන වාසිතකා 2019 වසර අගදී සිදුකරන ලද බදු ආදායම් කප්පාදු හේතුවෙන් 2020 වසරේ මුල් මාස 7 තුලදී පෙර වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 40.9% රජයේ බදු ආදායම අඩු විය. අනෙක් අතට රජය විසින් අත්නෝමතික අන්දමින් පනවා ඇති භාණ්ඩ ආනයන තහනම හේතුවෙන් රජයේ ප්‍රධානතම බදු ආදායමක් අහිමි වී ඇත. රාජ්‍ය ආදායම අඩුවීමෙන් සිදුවන්නේ සංවර්ධන වැඩකටයුතු ඇනහිටීමයි. ගරු කථානායකතුමනි, 2019 වසරේදී රජයට වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 686ක්ද, විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 228ක්ද, පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 901ක්ද වැයවිය. ඒ අනුව වැටුප්, විශ්‍රාම වැටුප් හා පොලී සඳහා පමණක් වැය වූ මුදල රුපියල් බිලියන 1815කි. 2019 වසරේදී රජයේ සම්පූර්ණ වියදම රුපියල් බිලියන 2915යි. මේ වසරේදී මෙම වියදම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවීමක් සිදු වෙලා තිබෙනවා. නමුත් දැනට පෙනී යන අන්දමට මෙම වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 1300ක් පමණ වනු ඇති අතර අයවැය හිඟය 10% ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන්නට පුළුවන්. නමුත් රජය මේ වනතෙක් අයවැය හිඟය පියවීමේ ක්‍රමවේදය පිළිබඳව රටට හෙළි කොට නොමැත. මූටි සායතනයේ ශ්‍රේණිගත කිරීමට ප්‍රතිචාර දැක්වීම සඳහා මනා ආර්ථික කළමනාකරණයක් අවශ්‍ය වුවද අයවැය හිඟය පියවා ගැනීමේ ක්‍රමවේදයන් හා රාජ්‍ය ණය අවම කර ගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආර්ථික ක්‍රියාවලින් හරහා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම අතින්ද රජයේ මුළුමනින්ම අසාර්ථක වී ඇත. මනා ආර්ථික කළමනාකරණයක් තුළින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසනීයත්වය නැවත ඇති කරගනු ලබන තෙක් විදේශ ණය ගෙවීමත් ගෝලීය බැඳුම්කර වෙළඳපොළට ප්‍රවිෂ්ට වීමත් ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇත. යම් හේකින් විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට පත්වුවහොත් මෑතකදී ආජන්ටිනාව මුහුණ දුන් අර්බුදය වැනි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති අතර එවැනි තත්ත්වයක් යටතේ අධික ලෙස පොලී අනුපාතිකය ඉහළ යෑම, රුපියලේ අගය අධික ලෙස අවප්‍රමාණ වීම හා ජීවන තත්ත්වයේ බිඳ වැටීමක් සිදුවීම නොවැළැක්විය හැකි වනු ඇත. වර්තමාන ශ්‍රේණිගත කිරීම යටතේදී රුපියලේ අගය අවප්‍රමාණය වීමක් හා පොලී අනුපාතික ඉහළ යෑමක් මෙන්ම විදේශ ණය ලබා ගැනීමේ දුෂ්කරතා ඇතිවීම වැනි අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකාව මේ වන විට රුපියලේ අගය අවප්‍රමාණය වීම පාලනය කොට ඇත්තේ ආනයන තහනම් කිරීම මගින් වන අතර ඒ හරහා කර්මාන්ත ශේෂ්ත්‍රයට අපනයන කටයුතු වලට මෙන්ම ආර්ථික සංවර්ධනයට ඉතා අහිතකර බලපෑමක් එල්ලවනු ඇත. එසේම ශ්‍රී ලංකාව පොලී අනුපාතික පාලනය කොට ඇත්තේ මුදල් ලච්චු ගැසීමෙන් වන අතර ඒ හරහා උද්දමනය අධික ලෙස වැඩිවීමත් ආර්ථික අස්ථාවරත්වයක් ඇතිවීමත් වැළැක්විය නොහැකි වනු ඇත. ගරු කථානායකතුමනි, මෙම අර්බුදයේ ජාතික වැදගත්කමකින් යුත් හදිසි කාරණයක් බැවින් පහත සඳහන් ප්‍රශ්න සඳහා රජයෙන් නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙමි. 1. තිරසර භාවයකින් යුතුව රාජ්‍ය ණය මට්ටම පවත්වා ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති හෝ ගැනීමට අපේක්ෂා කරනු ලබන ප්‍රතිපත්තිමය තීරණය මොනවාද? එම තීරණ අදාළ වන්නේ රාජ්‍ය වියදම් කපා හැරීම සම්බන්ධයෙන් නම් එලෙස වියදම් කපා හැරීම ලබන්නේ කුමන අංශවලද යන්න පිළිබඳවත්, එම කපා හැරීම හේතුවෙන් ඇතිවන දීර්ඝකාලීන ආර්ථික බලපෑම සම්බන්ධව රජයේ ස්ථාවරය පිළිබඳවත් මෙම ගරු සභාව දැනුවත් කිරීමට රජය කටයුතු කරන්නේද? 2. භාණ්ඩ ආනයන තහනමක් පවත්වාගෙන යන පසුබිමක් යටතේ රජය විසින් රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට අපේක්ෂා කරනු ලබන්නේ කුමන ආකාරයකටද? මූඩිස් ආයතනයේ වාර්තාවනුව ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට නම් මූල්‍ය හිඟයන් පියවා ගැනීම සඳහා රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම අනිවාර්ය වන පසුබිමක් යටතේ රජය විසින් පසුගිය වසරේදී සිදුකරන ලද බදු ආදායම් කප්පාදුව පිළිබඳව නැවත සලකා බැලීමට කටයුතු කරන්නේද? 3. රාජ්‍ය මූල්‍ය ශේෂ්ත්‍රයේ දුර්වල ආයතනික කාර්යසාධනය හා පාලනය පිළිබඳව මූඩිස් ආයතනයේ වාර්තාවේ නිශ්චිතව සඳහන් කොට තිබෙන අතර රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළව ආයතනික කාර්යසාධනය හා පාලනය වැඩිදියුණු කිරීමට රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව පාර්ලිමේන්තු සතු බලතල විගණකාධිපතිවරයාගේ කාර්යභාරය හා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සම්බන්ධව රජයේ ස්ථාවරය මෙම ගරු සභාවට පැහැදිලි කරන්නේද? 4. ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටින ලද කඩිනම් මූල්‍යකරණ පහසුකම් Rapid Financing Instrument මෙතෙක් නොලැබීමට හේතු මොනවාද? ජාත්‍යන්තර වශයෙන් ආර්ථික කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වයේ බිඳ වැටීම තුළ එම විශ්වාසනීයත්වය නැවත ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වඩාත් පුළුල් ගිවිසුමකට ඇතුළත් වීමට රජය අපේක්ෂා කරන්නේද? නොයසේ නම් විශ්වාසනීයත්වයේ ගොඩනැංවීම සඳහා මෙන්ම ශ්‍රේණිගත කිරීම වලින් තවත් පහළ වැටීම වළක්වා ගැනීම සඳහා රජය විසින් ගනු ලබන විකල්ප ක්‍රියාමාර්ග කවරේ? 5. මූල්‍ය විශ්වාසනීයත්වයේ ගොඩනැංවීම සඳහා ණය ගෙවීම පිළිබඳ සැලසුම් විධිමත් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් Fitch හා Standard & Poor වැනි ආයතන සමග අවශ්‍ය කටයුතු කිරීමටත් සාකච්ඡා කිරීමටත් රජයේ කටයුතු කොට තිබේද? 6. පහුගිය අප්‍රේල් මාසයේ චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් 500ක ණය මුදලක් ලබා ගැනීමට රජයේ කටයුතු කරන ලදී. එම ණය මුදලේ පොලී අනුපාතිකයේ කුපමණද? මෙම ණය මුදල සඳහා පොලිය හා අනිකුත් ගාස්තු ඇතුළත් රජය විසින් ගෙවිය යුතු සම්පූර්ණ මුදල කුපමණද? මෙම ණය මුදල ආපසු ගෙවීමට ලබා දී ඇති කාලය කුපමණද? රජය විසින් චීනෙන් නැවත ඇමරිකානු ඩොලර් 700ක ණය මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේද? එසේනම් එහි පොලී අනුපාතිකයේ ගෙවිය යුතු සම්පූර්ණ මුදල හා එය නැවත ගෙවීමට ලැබෙන කාලය කුපමණද? 7. 2020 ජූනි මාස 17 වන දින රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක සම්මිලිත ණයක් සඳහා යෝජනා කැඳවන ලදී. එම අරමුදල් ලබා ගැනීමට රජයට හැකියාව ලැබුණේද? නොයසේනම් ඊට හේතු මොනවාද? 8. 2020 ඔක්තෝබර් මාස 2 වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ ශේෂ පත්‍රය එනම් මුදල් අච්චු ගැසීම රුපියල් බිලියන 445 දක්වා වැඩි වී තිබුණි. මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% පමණ වන අතර ඒ හේතුවෙන් අනාගතයේ අධික උද්දමනයක් ඇතිවීමේ අවදානමක් පවතී. පෞද්ගලික අංශයේ ණය ප්‍රමාණයද පසුගිය අගෝස්තු මාසයේ වන විට රුපියල් බිලියන 78 දක්වා වර්ධනය වී ඇති මෙන්ම අධික අයවැය හිඟයක් හා විදේශ ණය ලබා ගැනීමේ අපහසුතාවයක් පවතින පසුබිමක මෙම අවදානම අවම කර ගැනීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? 9. පොලී අනුපාතික මේ වෙන විට ඉතා පහළ මට්ටමකට වැටි ඇත. පොලී ආදායම මත ජීවත් වන ජනතාවට විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම තත්ත්වය අහිතකර ලෙස බලපා ඇත. මේ සඳහා රජය විසින් ලබා දෙන විසඳුම කුමක්ද? 10. සහ අවසාන ප්‍රශ්නය, කෝවිඩ් අර්බුදයකට පෙර එනම් පසුගිය මාර්තු මස වන විට ශ්‍රී ලංකාවේ රැකියා ව්‍යුක්තිය වසර 10කින් වාර්තා වූ ඉහළම අගය වන 5.7% දක්වා වැඩි වේ. කෝවිඩ් අර්බුදය හේතුවෙන් මෙම සංඛ්‍යාව තවත් වැඩි වී ඇති බව නොරහසකි. මෙම ගැටලුවට පිළියම් යෙදීම සඳහා රැකියා ව්‍යුක්ත රක්ෂණ ක්‍රමයක් වැනි යම් තාවකාලික සුබසාධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුමක් රජයේ සතුව තිබේද? බොහොම ස්තුතියි.